27 දෙක ගරු ඩොක්ටර් දේවානන්ද මහත්මයා.
நன்றி கௌரவ சபாநாயகர் அவர்களே. விவசாய நீர்ப்பாசன நீர் முகாமைத்துவ கால்நடைகள் அபிவிருத்தி மற்றும் கடற்தொழில் நீரியல் வளத்துறை அமைச்சர் கௌரவ பி ஹாரிசன் அவர்களிடம் கேட்பதற்கு மீண்டும் நன்றி அனுமதித்ததற்கு. யாழ்ப்பாண மாவட்டத்தில் வடமராட்சி கடற்பகுதியிலே சுழியோடி மூலமாக கடலாட்டை பிடிக்கின்ற தொழிலில் பகல் வேளைகளில் ஈடுபடுவதற்கென அம்மாவட்டத்தை சாராத சுமார் 400 கடற்தொழிலாளர்களின் படகுகளுக்கு கடல் தொழில் திணைக்களத்தால் அனுமதி வழங்கப்பட்டுள்ளதாகவும், மேற்படி தொழிலில் ஈடுபடுகின்றவர்கள் இரவு வேளைகளில் தொழிலில் ஈடுபட்டு வருவதாகவும், அனுமதிக்கப்பட்ட தூரத்திற்கு செல்லாது கரையின் அண்டிய பகுதிகளில் தொழில் செய்து வருவதாகவும் அப்பகுதி கடற்தொழிலாளர் சங்கங்கள் முறைப்பாடு செய்துள்ளன. மேற்படி கடலட்டை தொழிலில் ஈடுபடுகின்றவர்களால் தங்களது வலைகள் பாதிக்கப்படுவதாகவும், அதே நேரம் தங்களது வாழ்வாதாரமான மீன்கள் அப்பகுதிகளில் தங்காது கலைந்து செல்வதால் தாங்கள் பெரிதும் பாதிக்கப்பட்டுள்ளதாகவும் அப்பகுதி கடற்தொழிலாளர்கள் சங்கங்களின் ஊடாக முறைப்பாடுகள் முன்வைத்துள்ளனர். இந்நிலை நீடிக்குமானால் தேவையற்ற வகையிலான முரண்பாடுகளை இரு சமூகத்தினரிடையே ஏற்படுத்துவதற்கு வாய்ப்பு உருவாகலாம். எனவே யாழ்ப்பாண மாவட்ட வடமராட்சி கடற்தொழிலாளர்களுக்கு பாதிப்புகள் ஏற்படுவதை தவிர்க்கின்ற வகையில், மேற்படி கடலட்டை தொழிலில் ஈடுபடுகின்ற கடற்தொழிலாளர்கள் அப்பகுதிக்குள் தொழில் செய்வதை தடுத்து நிறுத்துவதற்கு நடவடிக்கை எடுக்க முடியுமா? இரண்டாவது, அதேபோன்று நாட்டின் அந்தந்த பகுதிகளின் கடற்தொழிலாளர்களின் வாழ்வாதாரங்கள் மற்றும் அவர்களது தொழில் உபகரணங்கள் பாதிக்கக்கூடிய வகையில் வேறு பகுதிகளைச் சார்ந்த கடற்தொழிலாளர்கள் தொழில்களில் ஈடுபடுவதற்கு அனுமதிகள் வழங்காதிருக்க நடவடிக்கை எடுக்க முடியுமா? எனது மேற்படி கேள்விகளுக்கான பதில்களையும் எடுக்கப்படக்கூடிய நடவடிக்கைகளையும் கௌரவ அமைச்சர் அவர்கள் வழங்குவார் என எதிர்பார்க்கின்றேன். கௌரவ சபாநாயகர் அவர்களே. எழுப்பப்பட்ட 2-3 கேள்விகளுக்கு இன்னும் பதில்கள் கிடைக்கவில்லை. அதற்கான இதை வருகின்ற நாளை மறுநாளாவது அந்த பதில்கள் கிடைக்குமான எதிர்பார்க்க
விரும்புகின்றேன். Honorable Dayagamage, honorable member talks about a question that he raised but was not responded.
Alutin laba dena samuddipatta meeta pera laba dun samuddipatta walata sama aakarayekinma samana sthavara ekaki samuddhi labhi paulakata himiwana sieluma pratilabha alutin samuddipatta laba labana paul walata de himikara denu labei. දෙක, ඔව්, සමුද්‍රලාභීන් ලෙස ඇතුළත් කිරීමේදී 2013 අංක 1 දරන දිවි නැගුම පනත මගින් විග්‍රහ කර ඇති ආකාරයටම කරනු ලැබේ. 3, අලුතෙන් සමුද්‍රලාභීන් ලෙස එක් කර ගන්නා පවුල් වලටද මෙතෙක් ලබා දී ඇති ආකාරයටම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබාගත හැකිය. 4, ඔව්, මෙතෙක් ක්‍රියාත්මක කරන ලද ක්‍රමයේ තවදුරටත් ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලැබේ. 5, දැනටමත් සමුද්‍රලාභීන් වශයෙන් සිටින පුද්ගලයන්ගෙන් කිසිවකු ඉවත් කරනු නොලැබේ. දැනට සිටින පුද්ගලයන්ට අමතරව අලුතෙන් පවුල් එකතු කරගනු ලැබේ. 6, නව සමුද්‍රලාභීන් සඳහා මුදල් වෙන් කරනු ලබන්නේ 2019 අයවැය ලේඛනය මගින් සලසා ඇති ප්‍රතිපාදන යටතේ. මේ වන විට රුපියල් බිලියන 13-14ක් පමණ මේ සඳහා වෙන්කර දී ඇත. 7, මෙම දිස්ත්‍රික්ක දෙකෙහිම සමුද්‍රලාභීන් ලෙස තෝරාගෙන ඇති පවුල් ගණන 5 සඳහන් කර ඇත. කිලිනොච්චි 13,073යි, මුලතිව් 13,643යි. එම දිස්ත්‍රික්කවල අවශ්‍යතාවය සම්පූර්ණයෙන් ඉටු කර තිබේ.
Honorable member.
இன்று நான் தயாராக வரவில்லாவிட்டாலும் என்னுடைய ஞாபகத்தில் இருக்கின்ற ஒரு சில கேள்விகளை கேட்டு தெளிவு பெற விரும்புகின்றேன். ஒன்று, யுத்தத்தால் பாதிக்கப்பட்ட வடக்கு கிழக்கு மாகாணத்தில் வறுமை கோட்டுக்கு கீழ் இன்னும் அதிகமானவர்கள் இருப்பதாக தகவல்கள் தெரிவிக்கின்றன. ஆனபடினால் இந்த அரசாங்கத்தினுடைய இந்த திட்டத்தின் கீழ் மேலும் அவர்களை உள்வாங்க வேண்டும் என்பதும், அடுத்தது என்னுடைய கேள்வியில் முன்வைக்கப்பட்ட விடயம், ஒரு சமுத்தி பயனாளி ஒரு குறிப்பிட்ட காலத்துக்கு பிறகுதான் அந்த சமுத்தியினுடைய அந்த பயன்களை அவர் பெற்றுக் கொள்வதாக சொல்லப்படுகின்றது. பணவிட புதுதாக திரட்டப்படுகின்றவர்கள் உரிய காலத்தில் அதை பெறுவார்களா அல்லது உடனடியாக அதை பெறுவார்களா என்பதையும் நான் கேட்க விரும்புகின்றேன்.
சமுர்த்திய அப்பி மாசியாக்கித்தர ஏத்துலத்த அப்பி சமுர்த்தி பத் லபாதுன்னு உதவியட்ட சமுர்த்திய லபாதுன்னு பலாபுருத்துவே நமக்குத ஏகதி ஏ சமுர்த்தி அப்பி சமித்திய காதலிவரையில ஏ சமுர்த்தியட பெந்தின்னோனே சமித்தியட பெந்துனட பாச்சே பேங்குவே கினுமாக ருப்பியா சியாக தால கீழ கினுமாக அறியாம ஏ உதவியட்ட ஏ சமுர்த்தி ஆதார லபன மாசி நம்ம லபினோம் ஏக்கன் மே மாசம் லபினோம் மே மாசம் ஏ முதல் டிக்க லபாகன்னு புழுவாங் அப்பிட ஏக்க மே தீல தீனுவனம்
அதாவது
இன்னும் வறுமை கோட்டின் கீழ் அதிகமானவர்கள் இருக்கின்றார்கள் அவர்களையும் உள்வாங்க வறுமை கோட்டின் கீழ் இன்னும் அதிகமானவர்கள் இருக்கின்றார்கள் அவர்களையும் உள்வாங்குவீர்களா என்பதும் என்னுடைய அந்த முதல் கேள்வியில உண்டு.
யாரும் மாற்றித்துமா அத்தவசியம் கீழான உத்துரட்ட அப்படி விசேஷ சிலைக்கில்லக்கலாம் உத்துரே விஷால பிரமாணியா தண்ட தீல தீரம் நமுத் தவதுரட்டாத் ඇත්ත සමෘද්ධිය ලැබිය යුතු පවුල් ඉන්නවා නම් ඒ නාම ලේඛනය ඇත්තටම ඒ උදවියට ඔක්කොටම අපි උතුරේ විතරක් නෙවෙයි මුළු ලංකාවෙම අපි හැම කෙනෙක්ටම ඒගොල්ලන්ට අයිදුම්පතක් ඉදිරිපත් කරන්න කියලා අපි අවස්ථාව දීලා තියෙනවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඒ උදවිය සුදුසු නම් ඒ සුදුසු හැම පවුලකටම අපි සමෘද්ධි ලබා දෙනවා.
ඔබතුමායි අවස්ථාව දෙනවා දැන් තව වෙලා තියෙනවා. ඒ තමයි කැමැත්ත පැහැදිලි කිරීමක් කරන්න කැමති හොඳයි.
තරු කතානායකතුමනි ඔබතුමාගේ අමතුමාගේ මම ඉල්ලන්න කැමතියි ඔබතුමා කිව්ව දැන් ඒ සමෘද්ධි නොලැබුණු සියලු දෙනාට දෙනවා කියලා මම ඔබතුමාගෙන් ඉල්ලන්න කැමතියි මල්ලඟ තියෙනවා මේ ලයිස්සුව සමහර ප්‍රදේශවල ඔබතුමාලගේම සමෘද්ධි නියාමකයන් ඊළඟට සංවර්ධනලධාරීන් ඒ වගේම ග්‍රාම සේවක අත්සන් කරපු ලයිස්සුව පිළිවෙලට අත්සන් කළා තියෙනවා එක නම් එක තියෙන්නේ සමහරලාට ආබාධිත පුද්ගලෙක් නැත්තම් ඉතාලම අමාරුවෙන් ජීවත් වෙන අය හැබැයි ඒ අය ඉන්නකොට හතරවෙනි දැන ඉඳලා ඔබතුමාලා දීලා තියෙනවා ඒ ඔබතුමාලා සිලෙක්ට් කරපු සිස්ටම් එක සම්පූර්ණයෙන් උල්ලංඝනය කරලා මල්ලංග ඕන තරම් ඔබතුමාට කරුණු පෙන්වන්න පුළුවන් ඒ වගේ සමහර ඒවා ගහලා තියෙනවා 1 2 3 4 5 S කියලා ගහලා තියෙනවා ඒ කියන්නේ SLFP හෝ අපෝජන පෙරමුණ 5 6 ඉඳලා ගහලා තියෙනවා U කියලා මම ඔබතුමාට දෙන්නම් මම ඒකයි කිව්වේ මේක ඔබතුමායි මම ගෞරවයෙන් ඉල්ල ඔබතුමා සාමාන්‍යයෙන් ජරා වැඩ කරන කෙනෙක් නෙවෙයි හැබැයි කොහොම හරි මේ රටේ කවදක්වත් කරන්න නැති වැඩක් ඔබතුමාලා කරා ගම්පහේ වලිව්වේ ගාල්ලෙන් ගාල්ලේ වලිව්වේ ගම්පහෙන් නුවරේ වලිව්වේ කුරුණෑගලෙන් එහෙම ලිව්වේ. එතකොට විශාල අසාධාරණයක් කියලා තියෙනවා කරු කතානායකතුමනි විවස් පැහැදිලිව චක්‍රලේඛන උල්ලංඝනය කළා තමයි මේ ක්‍රියාදාමය කරන්නේ මම ඔබතුමායන් අහන්න කැමතියි. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයාට කියලා තියෙනවා අරන් එන්න කියලා ඉල්ලීම් ටික. ඊට පස්සේ ඔබතුමාලා ඒක කරන මං හිතන්නේ කවදාවත් මේක මේ විදිහට සිද්ධ වුණයි කියලා ඉතිහාසයේ. හැබැයි මම ඔබතුමායන් ගෞරවයෙන් ඉල්ලා කරුණා කළා දේශපාලනයට සමෘද්ධිය දෙන්නයි දේශපාලනයට දුප්පත්කම බලන්නයි මේ ක්‍රියාදාමය නම් කරන්න එපා මේක ඉතාම අසාධාරණයි ඒක නිසා මම ඉල්ලන ඔබතුමායන් සාධාරණ කිස්ස කරන්න
බලන්න ගරු ඇමති බලන්න
දරු කතානායකතුමනි අපේ දයාසිරි මන්ත්‍රීතුමා මේ කියන එක සම්පූර්ණයෙන්ම මම ප්‍රතික්ෂේප කරනවා මොකද පළවෙනි එක කිසිම අනුපිළිවෙලකට මේ සමෘද්ධි ලයිස්තු මොනවත් හදලා තිබුණේ නැහැ ඒ වගේම ගරු කතානායකතුමනි අවුරුදු 21ක් සමෘද්ධිය ලබා ගන්නට නොහැකි වුණු පවුල් වලට තමයි අපි ගිය මාසයක් ඇතුළත මේ සමෘද්ධිය අපි ලබා දුන්නේ. එතකොට මම ඇමතිවරයා හැටියට මම මේ පාර්ලිමේන්තුවට පුරොන්දු වෙනවා සමෘද්ධිය ලැබිය යුතු හැම පවුලකටම සුදුසු හැම පවුලකටම අපි පක්ෂපාත ભેදයකින් තොරව ಜಾති ભેදයකින් තොරව අනිවාර්යයෙන්ම අපි ඔක්කොම සමුද්‍රය ලබනවා කියලා.
බොහොම ස්තුතියි. දැරි අමාත්‍යංශ නිවේදන දැන් හරියටම පොරොන්දුවක් දුන්නානේ ඒක දෙන්න. අමාත්‍යංශ නිවේදන ගරු දයාගමගේ මැතිතුමා අමාත්‍යංශ නිවේදන අමාත්‍යංශ නිවේදන කියන්නේ
ගරු කථානායකතුමනි ගරු අණ්ඩ දිසානායක මන්ත්‍රීතුමා ස්ථාවර නියෝග 27/2 යටතේ 2019 ජූනි මාස 6 වන දින පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න 4ක් යොමු කර ඇත. අනුර දිසානායක ගරු මන්ත්‍රීතුමා විසින් මා සමෘද්ධි සංවර්ධන කටයුතු මාර ගැනීමට පෙර 2012 2013 2014 යන වර්ෂවලදී සිදු වූ කටයුතු ගැනද ප්‍රශ්න කර තිබු නිසා ඒ පිළිබඳව සොයා ගැනීම සඳහා යම් කාලයක් අවශ්‍ය බව නිලධාරීන් විසින් දැනුම් දෙන ලදී. ඒවා සොයා ගැනීම සඳහා මහත් වේසක් දැරීමට නිලධාරීන්ට සිදු වුණා. සමෘද්ධි දෙපාර්තමේන්තුව ඇතුළු බැංකු පද්ධතිය පරිගණකගත කිරීම සිදු නොකිරීම මෙයට හේතුවයි. සමහර සමෘද්ධි ප්‍රදාමූල්‍ය බැංකුවල සිදු කර ඇති දූෂණ හා වංචා 600ක් පමණ දැනට වාර්තා වී ඇත. අනුර දිසානායක ගරු මන්ත්‍රීතුමා මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට ප්‍රදාද වීම ගැන මාහට දෝෂාරෝපණය කිරීම ගැන මම කනගාටු වන අතර මා හිතාමතාම මෙම ප්‍රශ්නයට පිළිතුරු දීම මගහැරීම ගැන මට ඉදිරිපත් කළ චෝදනා මා තරයේ ප්‍රතික්ෂේප කරමි. සමෘද්ධි බැංකුවල වැටුප්පා අනෙකුත් සියලුම වියදම් ආණ්ඩුව විසින් දරන නිසා සමෘද්ධි බැංකු ලාභ ලබන ආයතන ලෙස ප්‍රකාශ කර ඇත. එහෙත් වසර 42ක ව්‍යාපාරික අධ්‍යක්ෂීම් තුලින් මා දකින්නේ සමෘද්ධි බැංකු පාඩු ලබන වංචාවලින් පිරුණ නිසි කළමනාකාරීත්වයක් නොමැති ආයතන ලෙසයි. මෙවැනි තත්ත්වයක් පවතින සමෘද්ධි ව්‍යාපාරය ගැන ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා විසින් නගා ඇති මෙම වැදගත් ප්‍රශ්නයට මම ඉතාම ස්තුතිවන්ත වන අතර එයට පිළිතුරු දෙන්නේ මා ඉතාමත්ම සතුටෙන් බව ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි. ගරු කථානායකතුමනි 1991 වර්ෂයේ නැතිබේරි ඇති හක්කියාය බවට පත් කිරීම සඳහා ගරු ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් ජනසවි ව්‍යාපෘති ආරම්භ කළා. එය 1994 වර්ෂයේ සමෘද්ධිය බවට පත් වුණා. ප්‍රේමදාස ජනාධිපතිතුමා දිලිඳු පවුල් තෝරාගෙන ජනසවිය ලබා දී වසර 2ක් ඇතුළත ඔවුන්ව සවි බල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කළා. පහුගිය රජය මෙය සමෘද්ධිය නමින් නම වෙනස් කර මේක දේශපාලන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කළා. වසර 21ක් තිස්සේ එකම කොටසකට සමෘද්ධිය ලබා දෙමින් කඩින් කඩ ඡන්ද පවත්වමින් සමෘද්ධි ලාභීන් ඔවුන්ගේ අතකොළුවන් බවට පත් කරගත්තා. සමෘද්ධි නිලධාරීන්ටද රවට්ටමින් ඔවුන්ට නිසි නීත්‍යානුකූල පත්වීම් ලිපියක් පවා ලබා නොදෙමින් කටයුතු කිරීම ගැන මා කනගාටු වෙනවා. මෙම වැඩපිළිවෙල යටතේ දිලිඳු භාවයෙන් පරම්පරා ගණනාවක් තිස්සේ දුක් විඳ පසුගිය රජයේ යටතේ වසර 21ක් තිස්සේ අසාධාරණයට පත් වූ 106කට මාසයකටත් අඩු කාලයක් තුල සමෘද්ධිය ලබා දීමට මට හැකිවීම ගැන මා සතුටු වන අතර ඒ සඳහා රැයක් දවාලක් නැතුව ඉතා කැපවීමෙන් වැඩ කළ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් සමන් බණ්ඩාර මැතිතුමාට සහ ඒ සඳහා අප කැපවී වැඩ කළ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ටත් මාගේ ගෞරව ස්තුතිය පුද කිරීමට මා මේ අවස්ථාවක් කරගන්නවා. තවද මාගේ අමාත්‍යංශයට මේ වෙනුවෙන් රුපියල් බිලියන 13ක මුදලක් 2019 අයවැය ලේඛනයෙන් වෙන්කර දීම ගැන ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාටත් මගේ කෘතඥතාවය පළ කර සිටිනවා. මැයි මාසයේ 30 වෙනිදා අතිගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් මා නියෝජනය කරන දිගමඩුල්ල දිස්ත්‍රික්කයෙන් පටන් අරගෙන දිස්ත්‍රික්ක 25ෙම 125,000ක් සමෘද්ධි ප්‍රතිලාභී පවුල් සහභාගී කරවමින් ප්‍රධාන දැනුවත් කිරීමේ වැඩසටහන් 25ක් පවත්වමින් මා පෞද්ගලිකව එම සෑම දැනුවත් කිරීමේ වැඩසටහනකටම සහභාගී වුණා. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් 25ෙන් දැනුවත් කිරීම වැඩසටහන් 8කට අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් ගම්පහ වැඩසටහනට ඔබතුමාවත් සහභාගී කර ගැනීම මා ලද වාසනාවක් කොට සලකනවා. ගරු කථානායකතුමනි 1994 සිට අද දක්වා සමෘද්ධි ලබන 114ක පවුල්වල තිබෙන්නේ යැපෙන මානසිකත්වයක්. මට අවශ්‍ය කරන්නේ මෙම පවුල් 106ත් එම යැපෙන මානසිකත්වයට තල්ලු නොකර මගේ ජීවිතය මා ජයගත් ලෙස ඔවුන්ගේ ජීවිතයද ජය ගැනීමට සමෘද්ධිය සමග ඔවුන්ට වසරකට ආදායම රුපියල් ලක්ෂ 5ක් ලෙස ආදායම වැඩි කර ගැනීම සඳහා ඉදිරි වසර 3 තුලදී ක්‍රියාත්මක කිරීමට ව්‍යාපෘති 50,000ක් සකස් කිරීමට මා විසින් සැලසුම් සකස් කළා. 5,500ක් එක තැනකට ගේන්නට පුළුවන් ශාලා අපේ රටේ කිසිම දිස්ත්‍රික්කයක නොමැති නිසා මට తాවකාලික ශාලාවන් සකස් කරවන්නට සිද්ධ වුණා. තවද මට අවශ්‍ය වුණා යැපෙන මානසිකත්වය ඉවත් කරන්නට තේමාවක් හදන්න. ඒ සඳහා මා අලුතින් හිතමු දිරියෙන් නැගිටිමු කියන තේමාව තෝරා ගත්තා. එම දැනුවත් කිරීමේ වැඩසටහනට පැමිණි සෑම ප්‍රතිලාභයකටම ටී-ෂර්ට් එකක් ලබා දුන්නා. පෝස්ටර් ලක්ෂ 4ක් මුද්‍රණය කර රට පුරා එළවීමට මා නියෝග කළා. එම පෝස්ටර් වල සහ ටී-ෂර්ට් වල කොහෙවත් දයාගමගේගේ නමවත් එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනයවත් මුද්‍රණය නොකළ බව මා නිහතමානීව ප්‍රකාශ කර සිටිනවා. තවද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සඳහා ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා ඇතුළු ඒ දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ දැනට සිටින පළාත් සභා මන්ත්‍රීවරුන්ටද ආරාධනා පත්‍රයක් යැවීමට අප කටයුතු කළා. ඒ සඳහා සහභාගී වූ සියලුම පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට මාගේ කෘතඥතාවය පළ කරන අතර ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා දිලිඳු ජනතාව ගැන දක්වන උනන්දුව ගැනද මගේ කෘතඥතාවය ඔබතුමාට මම පළ කර සිටිනවා. පිළිතුර ඔව් 2019/5/28 වන දින පැවති රැස්වීමේදී බැංකු කළමනාකරණ මණ්ඩලය මේ සඳහා අනුමැතිය ලබා දී තිබේ. දෙක පිළිතුර අදාළ නොවේ. 3 අනුපිළිවෙලට සකස් කළ පුරොත්තු ලේඛනයක් නොමැත. සමෘද්ධි සහනාධාර ලැබිය යුතු කිසිදු කෙනෙකු අසාධාරණ ලක්වීමට ඇමතිවරයා ලෙස කිසිසේත්ම මම කටයුතු නොකරමි. 4 ඉහත වසරවලදී එක් එක් මරණ සඳහා ගෙවිය යුතු මුදල් වෙනුවෙන් නියමිත කළ දිනට පෙර ඉදිරිපත් කරන ලද ඉල්ලුම්පත් සියල්ලටම මුදල් ගෙවා ඇත. අනුරජානායක ගරු මන්ත්‍රීවරතුමා විසින් නගන ලද ප්‍රශ්න සියල්ලටම නිවැරදි සාධාරණ සත්‍ය තොරතුරු වලින් යුක්ත පිළිතුර මා විසින් ලබා දෙන ලදී. එහෙත් පිළිතුර දීම අවසන් කිරීමට පෙර එක් වැදගත් කරුණක් මෙම ගරු සභාවේ අවධානයට මා යොමු කරනවා. එම කාරණාව තමයි සමෘද්ධි වැඩපිළිවෙල තවත් සානාධාර වැඩපිළිවෙලක් ලෙස පමණක් මෙති ක්‍රියාත්මක වී තිබෙන්නේ. මාගේ අමාත්‍යාංශය සහ සමෘද්ධි දෙපාර්තමේන්තුව එක්වි සමෘද්ධි සානාධාර ලබන පවුල් සවිබල ගන්නනවා. තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන හිස කෙලින් තමාගෙන සිටින්නට පුළුවන් ආදායම් ලබන පවුල් බවට අපි ඔවුන්ව පත් කරනවා. මේ සඳහා අපි දිවයින පුරා මේ අවුරුද්දේ ව්‍යාපෘති 20,000ක් ක්‍රියාත්මක කරන අතර අපනයන ගම්මාන 5,000ක් රට පුරා ඇති කරනවා. අවසානයේදී දිලිඳු පවුල් දරිද්‍රතාවයෙන් මුදවා සමෘද්ධිමත් භාවයට පත් කරනවා. මේ සඳහා භාණ්ඩාගාරයට රජයට මහජනතාවට බරපතවන්නේ නැතුව සමෘද්ධි වැඩපිළිවෙල තුලින්ම මුදල් උපයාගෙන එම මුදල් බැංකු ගිණුම් තර කරන්නේ නැතුව අපි දුප්පතුන් පෝසත් කරන්නට යොදවන බව විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නට කැමැතියි. මීට පෙර පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමෘද්ධි ප්‍රතිලාභ ලැබිය යුතු දිලිඳු පවුල් වලට ප්‍රතිලාභ ලබා දීම හිතාමතාම අතපසු කර තිබේ. මෙම පවුල් වලට ප්‍රතිලාභ ලබා දීම පාර්ලිමේන්තුවේ අපි ඒ මුදල් ලබාගෙන මේ අවුරුද්දේ හැම කෙනෙක්ටම එය ලබා දෙන බවට විශේෂ ප්‍රකාශයක් මේ අවස්ථාවේදී කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. ස්ථාවර නියෝගය යටතේ ආගාර අනුර කුමාර දිසානායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, එතුමා ඉස්සරම මාසයක් කල් ඉල්ලීම් පිළිබඳ. ඔබතුමා කවදාවත් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉල්ලීමක් කරේ නැහැ. මතද බල සභානායකතුමා අවස්ථා ගන්නාවකදී ඔබතුමාට දැනුම් දුන්නා කිව්වා. පිළිතුරු ලබා දෙන්න ආවේ නැහැ කියලා කිව්වා. එනිසා සභානායකවරයාම කථානායකතුමාගෙන් ඉල්ලා හිටියා යම් චෝදනාවක් ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව මා දැක්ක කථානායකතුමා විසින් ලිඛිතව දැනුම් දීලා තිබුණා ඔබතුමාට පාර්ලිමේන්තුවට ඇවිල්ලා පිළිතුරක් දෙන්න කියලා. කෙසේ වූ තමුන්වහන්සේ අද පාර්ලිමේන්තුවට බොහොම හොඳයි. මම අහපු ප්‍රධාන ප්‍රශ්න කරු කථානායකතුමා මේකේ ඔබතුමා කියූ පරිදි මම 2012 2013 2014 ගැන අහන්නේ එකයි. ඒ අහලා තියෙන මොකද්ද? මැරුණු අයට අදාළ දීම නව ගෙවලා තියෙනවද කියලා විතරයි. ඔබතුමා කියලා දැන් එහෙම ගෙව්වා කියලා. ඒක වැරදි. ඔබතුමාට මේ පාර්ලිමේන්තුවට සහතික කරන්න පුළුවන්ද? 2012 2013 2014 යන වසරවල මියගිය අයට සමෘද්ධි සානාධාරයෙන් වෙත ගෙවිය යුතු එහෙත් මෙතෙක් ගෙවා නැති මරණ හිමිකම්පති ලැබ ඔක්කොම ගෙවුවා කියලා ඔබතුමා පිළිගන්නවා. එක දෙක ඔබතුමා උත්සව තියන්න පුළුවන්, දැනුවත් කරන්න පුළුවන්, ටී-ෂර්ට් එක එක එකව ගහන්න පුළුවන්, පෝස්ටර් එක එක එකව ගහන්න පුළුවන්. ඒක නෙවෙයි ප්‍රශ්නේ තිබෙන්නේ. ඒවට සල්ලි කොහෙන්ද ගත්තේ? තමුණාන් සල්ලි කොහෙන්ද ගත්තේ? සමෘද්ධි ලාභින් ලක්ෂ 3කකින් ඉස්සලම තමුණාන්සලා චක්‍රයක නැගවලා රුපියල් 300 ගානක් කපන්න කියලා. ඊළඟ චක්‍රලේඛන ගේව ලක්ෂ රුපියල් 500 ගානක් කපන්න කියලා. ඒකනේ මොකද්ද වෙලා තිබෙන්නේ? සමෘද්ධි පවුල් ලක්ෂ 3කින් ගරු කතානායකතුමනි. රුපියල් 500 ගානක් කැපුවා. සමහරවිට පවුල් ලක්ෂ 6කින්. සමෘද්ධි පවුල් ලක්ෂ 6කින් රුපියල් 500 ගාන අය කරගත්ත තමුණාන්සගේ පෝස්ටර් ගන්න ටී-ෂර්ට් ගන්න. එතන ලක්ෂ 3000. මේ පාර්ලිමේන්තුව අනුමත කරනවාද? ජනතාවට දීපු සල්ලි වලින් 500 ගානේ කපලා ලක්ෂ 3000ක් ටී-ෂර්ට් ගහන්නයි පෝස්ටර් ගහන්නයි වියදම් කරන එක පිළිගන්නද මේ පාර්ලිමේන්තුව? ඒක මම තමුණාසෙන් ඇහුවේ. ඊළඟ කරු කතා නැතුව මම ඇහුවෙන් කවරක්වත් නෙවෙයි. මේවා මුද්‍රණය කර ටී-ෂර්ට් මුද්‍රණය කරන්න දුන්නේ කාටද? මම තමුණාසෙට ටී-ෂර්ට් මුද්‍රණය කරන්න දුන්නේ ඉස්සලම තමුණාසලා සැලසිනේ ආයතනයට. මම ඊළඟ අහනවා සැලසිනේ ආයතනයෙන් ටී-ෂර්ට් දුන්නේ කාටද? කාගේ ගාමන්ට් ෆැක්ටරියටද? මේ පාර්ලිමේන්තුව කියන්නේ මහජනගේ ධනය අහිංසක මිනිහෙකුට දෙනවා රුපියල් 1000ක් 1500ක්. ඒකෙන් 500ක් කරගෙන පෝස්ටර් ගහනවා. ඒකෙන් 500ක් කරගෙන ටී-ෂර්ට් ගහනවා. ඒකෙන් 500ක් කරගෙන උත්සව තියනවා. සමෘද්ධි ලාභීන්ට මේ ටිකේ ලක්ෂායක සමෘද්ධි ගෙවන්න ලක්ෂ 3000 තමුණාස වැය කරනවා. ඉස්සලම තමුණාස අනුමත කර කීයද? ලක්ෂ 1800යි. රුපියල් 300 ගානක් කපලා ලක්ෂ 1800ක් එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ තමුණාසල නැවත චක්‍රණක ගෙවුවා 300 මැද 500 කරන්න කියලා. ඊට පස්සම ලක්ෂ 3000ට නැංගි. මේ පාර්ලිමේන්තුව පිළිගන්නවද මහජනයාට දීපු දිලුදු ජනයාට දීපු සහනාධාරේ? ලක්ෂ 6කින් රුපියල් 500 ගන්න කපලා ලක්ෂ 3000ක පෝස්ටර් ගහිල්ලයි ටී-ෂර්ට් ගහිල්ලයි අනුමත කරනවා කියලා ගරු කතානායකතුනි මම දැනගන්න කැමතියි.
ගරු ඇමතිතුමා,
ගරු කතානායකතුමා, පළමුවෙන්ම මම කනගාටු වෙනවා දුප්පතුන් ගැන කතා කරන අනුර දිසානායක මන්ත්‍රීතුමා අයින්සක දුප්පත් මිනිස්සුන්ට රුපියල් 450ක ටී-ෂර්ට් එකක් දීම ගැන එතුමා මේ විදියට කතා කරන එක ගැන. දෙවැනි එක මෙම ටී-ෂර්ට් එක අපි ගත්තොත් එකක්වත් එතුමා කිව්වා මේ මොන ගාමන්ට් ෆැක්ටරියද මැව්වේ කියලා. දයා ඇපර සමාගමට ගාමන්ට් ෆැක්ටරි 9ක් තියෙනවා. හැබැයි ඒ එක ගාමන්ට් ෆැක්ටරි එකවත් මේ ටී-ෂර්ට් මැව්වේ නැහැයි කියන එක ඔබතුමාට මට කියන්න පුළුවන්. හරි, එතකොට දෙවැනි තුන්වැනි එක හරි තුන්වැනි එක ගරු කතානායකතුමනි, මේ උදවිය අපි මෙහෙම කතා කරනකොට මේ අනුර දිසානායක මන්ත්‍රීතුමා ගැන මම ඇත්තටම ඉතාමත්ම මේ ගරු කරපු මන්ත්‍රීවරයෙක්. ඔබතුමා ඒ ආපු ප්‍රශ්න අරම මේවා ඔක්කොම. ඉතින් මම මේ අවස්ථාවේදී ඔබතුමාගෙන් ආනවා මේ මුදල් විශේෂයෙන්ම කියන්නට ඕනේ රුපියල් 500ක් මම කපලා නෑ. රුපියල් 500ක් කාගෙන්වත් කපලා නෑ. ඒක ඉස්සෙල්ලම ප්‍රතික්ෂේප කරනවා. මොකද කාගෙන්වත් රුපියල් 500ක් මම කපලා නෑ. සමෘද්ධි ලාභීන්ගේ ලැබෙන මුදල ඒ ආකාරයෙන්ම ලැබෙනවා. හොඳට මතක තියාගන්න, අපි මේ මුදල් ඔක්කොම වියදම් කරන්නේ අපි මුදල් හම්බ කරන ගමින්. අපි භාණ්ඩාගාරයෙන් සල්ලි ගන්නෙත් නැහැ. අපි සමෘද්ධි ලාභියගෙන් සල්ලි අරගන්නෙත් නැහැ. ගිය රජයේ කාලේ ගරු කතානායකතුමනි, කොටිම්ම කිව්වොත් එහෙම ගංවතුර කාලේ මේ මුදල් අරගෙන බෙදලා තියෙනවා ගිහිල්ලා පාර්සල් රුපියල් 2500ක් ඒ පාර්සලයට වියදම් වෙලා තියෙනවා. හැබැයි ඒ පාර්සල ඇතුළේ තිබුණු බඩුවල වටිනාකම රුපියල් 500 ගානයි. මෙන්න මේ විදියට මේ සමෘද්ධි මුදල් වලින් මුදල් හොරගම් කරගත්තා වගේ අපි කටයුතු කරලා නැහැ කොහෙවත්. අපි ඉතාමත්ම සාධාරණ විදියට මේක කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා තමුන්නාන්සලට රිදිලා තියෙනවා කියලා. මොකද අවුරුදු 21ක් ගිය ආණ්ඩුවට කරන්න බැරි වුණ එක මාසෙකින් අපි මේක කරලා ඉවර කරනකොට විපක්ෂයේ ඉන්න තමුන්නාන්සලට ඔක්කොටම රිදෙනවා. ඒක ඇත්ත. ඒක අපි දන්නවා. ඒක නිසා තමුන්නාන්සලා ওই වේදනාවෙන් කතා කරන එක ගැන අපි කනගාටු වෙනවා. එච්චරයි.
හොඳයි. හොඳයි. ඔව් අය අවසන් කරන්න හොඳ කරු අනුරු කරු.
අවසන් වශයෙන් අහන්නේ.
ඔව්.
තමුන්නාන්සේ මේ උත්සව සඳහා ලක්ෂ 3000ක් වැය කරාද නැද්ද? ඒ ලක්ෂ 3000 ඔයා ගත්තේ කොහොමද කියන්නේ මේ පාර්ලිමේන්තුවට? තමුන්වහන්සේ ගෙදරින් ගෙනාවේ නැහැ. භාණ්ඩාගාරයෙන් වෙනම මුදලක් වෙන් කරේ නැහැ. ඔව් මේ ලක්ෂ 3000 තමුන්වහන්සේ හොයාගත්තේ කොහොමද කියන්නේ? මට ඉතරයි කියන්න.
ගරු මන්ත්‍රීතුමනි, ලක්ෂ 3000ක් කියන එක ඔබතුමා ඔහුක ලොකු ගාණක් හැටියට ගණන් ගත්තට හරිද? අපි ඔය ලක්ෂ 3000 කියන එක අපි මේ අපි හම්බ කරලා දෙනවා දුප්පත් මිනිස්සුන්ට. ඒ වෙනුවෙන් කෝටි 3000ක් අපි අවුරුද්දකින් හම්බ කරලා දෙනවා. මේ රටට ජාතික ධනය අපි ගේනවා. අපි 20-25 වෙනකොට අපනයන ආදායම විතරක් අපේ සැලසුම් මනු අනිවාර්යයෙන්ම අපි දෙගුණයක් කරනවා.
හොඳයි, අපේ විවාදයකට යන්නේ නැතුව අපි
මේ ලක්ෂ 3000 ඔබතුමා ගණන් හදපු විදිය කොහොමද කියලා මට පොඩ්ඩක් කියලා දෙන්න බලන්න.
අර ප්‍රධාන සංවිධායකතුමා වයින් ආදරේ වන්න. හරි, අවසානද අපි යම් ප්‍රධාන ඉවර ගන්න. හරි හරි,
මම නිශ්චිත ලෙස අහන්නේ ගරු කථානායකතුමනි, මේකෙන් අපනයන වැඩි වෙනවද? මේකෙන් දිළු ජනතාවගේ ජීවිත උසස් වෙනවද? ඒවා වෙනම තර්ක. මම නිශ්චිත වශයෙන් අහන්නේ මේ තමුන්නාන්සේ මේ උත්සවයන් සඳහා තමුන්නාන්සේ චක්‍රලේඛන මාගාව තිබුණා. එදාම පිළිතුරු දුන්නා නම් ගරු කථානායකතුමනි, ඒ චක්‍රලේඛන දෙකම මට ඉදිරිපත් කරන්න තිබුණා. ලක්ෂ 300 ගානේ කපන්න, රුපියල් 300 ගානේ කපන්න කියලා නිකුත් කරපු චක්‍රලේඛනයක්, ඒක අවලංගු කරලා ලක්ෂ 500 ගානේ කපන්න කියලා නිකුත් කරපු චක්‍රලේඛනයක් මාගාව තිබෙනවා. තමුන්නාන්සේ රුපියල් 500 ගානේ එදා තමුන්නාන්සේ ඇවිල්ලා හිටියා නම් මේ පාර්ලිමේන්තුවට මම ඒ චක්‍රලේඛන දෙක ඉදිරිපත් කරම ප්‍රශ්නේ අහපු දවසේ තමුන්නාන්සේ සමෘද්ධිලාභියකින් 300 ගානේ ඇතුළත් වෙන පරිදි ලක්ෂ 1800කට මේකේ ඇස්තමේන්තුව හැදුවා. ඒ ඇස්තමේන්තුව ඉක්මවා ගියට පස්සේ රුපියල් 500 ගානේ කපලා ලක්ෂ 3000කට මේ ඇස්තමේන්තුව හැදුවා. ගරු කථානායකතුමනි, මම නිශ්චිත වශයෙන් අහන්නේ තමුන්නාන්සේ ලක්ෂ 3000 පොඩි වෙන්න පුළුවන්. සමහර ආණ්ඩුවේ ගැහිලිවල මහ බැංකුවේ ගනුදෙනුවත් එක්ක සංසන්දනය කරලා බලනකොට ලක්ෂ 3000 පොඩි තමයි. ඒක හරි. මෙතන කෝටි 1100යි, මෙතන කෝටි 30යි. ඒක හරි. මහා ඒ කියන්නේ මේ මහ බැංකුවේ ගැහිල්ලත් එක්ක බලනකොට මේක පොඩි ගාණක්. දැන් තමුන්නාන්සේ බලන්නේ අගමැතිගේ ගැහිල්ලයි තමුන්නාන්සේගේ ගැහිල්ලයි බලලා පොඩි ගාණ කියනද දැන්? එහෙනම් මේක හරි.
හොඳයි,
මම අහන්නේ එකයි. ලක්ෂ 3000ක් මේකට වියදම් කරන්න ලක්ෂ 3000 හොයාගත්තේ කොහොමද? ඒක කියන්නේ පාර්ලිමේන්තුවට.
කථානායකතුමනි,
අපි අවසන් කරමු.
මට දැන් මෙන්න මේ තුන්ඩුවක් ඇවිල්ලා තියෙනවා. අනුර දිසානායක මැතිතුමා කෘෂිකර්ම ඇමතිතුමා කාලේ කිරිකෑන් 4ක් දෙන්න රටේම කටවුට් පෝස්ටර් ගහලා විශාල මුදලක් වියදම් කරයි කියලා ඉවර වෙලා. කිරිකෑන් 4ක් දෙන්න අපි ලක්ෂ 6කට සමුදිය දෙන්න දැනුවත් කිරීම වැඩසටහන් 25ක් රට පුරා කරන්න අපි මේ වියදම් කරපු මුදල මේකත් එක්ක බලනකොට අර අර කානත් එක්ක බලනකොට මේක මේ පොඩි ගාණක්.
හොඳයි, අපි දැන් විවාදයකට යන්න ඕනේ නැහැ. හොඳයි, ගරු ප්‍රධාන සංවිධායකතුමා,
ගරු
මේ
ගරු කතා
මේ ගැනද?
ගරු කථානායකතුමනි,
මේ ගැනද?
ඔව් ඔව්, මේ සම්බන්ධව ගරු කථානායකතුමනි, දයගමගේ මැතිතුමාගේ උත්තරය අනුව මම මේ ප්‍රශ්නේ මතු කරන්නේ. එතුමා කිව්ව කාරණා අනුව, එතුමා කිව්වා මේ සමෘද්ධිය දීම තුලින් අපනයනය වැඩි වෙනවා කියලා. ඒක කොහමද කියලා මම දන්නේ නැහැ. එහෙම தත්වයක්. ඒ වගේම ව්‍යාපෘති වලට මම දන්න විදිහට මේ අවුරුද්දේ මුදල් වෙන් කළත් නැහැ. ඒ වගේ මේ අය නැගිටින්න. ඒක කෙසේ වෙතත් ඔබතුමාගෙන් නිශ්චිතවම අහපු ප්‍රශ්නේ තමයි, ඔබතුමා මේ ප්‍රචාර කටයුතු සහ මේ රැස්වීම වලට වියදම් කරපු මුදලත් එම මුදල සොයාගත් ආකාරයත් පැහැදිලි කරලා දෙන්න. දැන් කොහොමද මේවා වියදම් කර ආකාරය?
දැන් ගරු ඇමතිතුමා, අපි මෙතනින්
ගරු කථානායකතුමනි, මම මෙතුමා කෘෂිකර්ම ඇමතිතුමා කාලේ කෘෂිකර්මේ අපි ගත්තොත් එහෙම රට වටේම තියෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ යටතේ. හරි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ යටතේ පැල නිෂ්පාදනය කරන තැන් තියෙනවා සිය ගණනක්. හැබැයි පැල දුන්නේ අපි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයෙන්. අපිට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයෙන් විතරක් අපි පැල 10 කෝටියක් අපි බෙදලා ඉවරයි මේ අවුරුදු 4ට. පැල 10 කෝටියක්. හරි, ඒවෙන් තමයි අපි අපනයන ආදායම වැඩි කරන්නේ. ඒ වගේම අපි අපනයන ගම්මාන 5000ක් ඇති කිරීම තුළ අපි අපේ රටේ අස්වැන්න වැඩි කරන විතරක් නෙවෙයි, ඒ දුප්පත් මිනිස්සුගේ ඔක්කොගේම ආදායම වැඩි කරනවා. ඒකට අපිට සැලසුමක් තියෙනවා.
හොඳයි, ගරු ප්‍රධාන
සංවිධායකතුමා, අපිට සැලසුමක් තියෙනවා.
ප්‍රධාන සංවිධායකතුමා,
සර්,
මේ මම මේ පැල දීපුවෙක් ගැන නෙමෙයි මං ඒක කිව්වේ පැල දීපු තරමට ගස් හැදිලා නම් ගෙඩි හැදිලා නම් ඒකේ ප්‍රයෝජනය අපිට ලැබෙයි ඒක ප්‍රශ්නයක් නැහැ මං ඇහුවේ ඔබතුමා මේ සඳහා වියදම් කරපු මුදල් කොච්චරද ප්‍රමාණේ ඒවා ලැබුණේ කොහමද මේ අනුර කුමාර සානායක මැතිතුමා අහුවේ ප්‍රශ්නේම තමයි ඒක පැහැදිලි කරලා දෙන්න මේ පාර්ලිමේන්තුවට ඒක මුදල් සොයාගත්තේ කොහමද කියලා ඔබතුමා කේන්ති ගන්න එපා මේක මේ ඔබතුමා හොඳ හොඳට වැඩ කරන්න මහන්සි වෙන එක ගැන අපේ තර්කයක් නැහැ මේ මුදල සොයාගත්තු ආකාරයයි මේක වියදම් කරපු ආකාරයයි කියන්න
හරි කියන්න
ගරු මන්ත්‍රීතුමා අපි රජයේ මුදල් වියදම් කළා නැහැ ඉතින් ඒක නිසා මම හිතන්නේ මම මේකට උත්තර දෙන්න අවශ්‍යයි කියලා කර කතා නැගතුමා
හරි
මම
හරි හරි එමන හරි
රජයේ මුදල් වියදම් කළා නැහැ භාණ්ඩාගාරයේ මම සත පහක්වත් ගත්තේ නැහැ
ඔය වගේ ගාන්ධාර මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි ගරු දයල්ගමගේ ඇමතුමාගේ අමාත්‍යංශයට දාලා මතුවෙච්ච ප්‍රශ්න නිසා මීට කලින් මේ පාර්ලිමේන්තුවේ අපි වාර ගාණක් ඇහුවා කෝප් කමිටු වාර්තාවකිනුත් ඉදිරිපත් කරා වැඩිහිටි ලේකම් කාර්යාලේ ගරු ඇමතුමා වැඩිහිටි ලේකම් කාර්යාලේ අර වැඩිහිටියන්ට ගෙවන අයවැයෙන් වෙන් කරපු රුපියල් 2000න් රුපියල් 100 ගානේ කපා ගත්තා එස්බී සානායක ඇමතුමා ඉන්න කාලේ ඉඳලා මාසෙට රුපියල් 100යි වැඩි හිටියගේ කපාගෙන ඒකෙන් එකතු වෙච්ච අරමුදලේ දැන් තියෙනවා මිලියන 2100 ගාණක් මම අහන්න කැමතියි ඔබතුමා දැන් සලස්මක් ඉදිරිපත් කළා තියෙනවද යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවද දිස්ත්‍රික්කෙට බස් ගන්න ඒකෙන් බස් 50ක් ගේන්න මොකද බස් ගේන අදහසක් තිබුණ නැහැ වැඩි හිටියන්ට වැඩි හිටි ලේකම් කාර්යාලේ මිලියන 2100ක් දැන් එකතු වෙලා තියෙනවා වැඩි හිටියන්ට ගෙවන පින්පඩියෙන් රුපියල් 100 ගානේ කපලා රංජන් රාමනායක නියෝජ්‍යමත්තුමාට මතකයි ඔබතුමාත් ඒකට එකඟුන්නේ නැහැ. ඒක ගෙවන්න කියලා කිව්වා. අහිංසක මිනිසුන්ගේ සල්ලි. ඊට පස්සේ තර්කයක් හැදුවා එස්බී සානායක මැතිතුමා ඒක වැඩිහිටියන්ට මොනවාද ගොඩාක් සහන දෙන්න හදන්නේ කියලා. ඒ නිසා අපි නිහඬ වුණා මුළු පාර්ලිමේන්තුවම. හරි දැන් ඒක කිව්ව වැඩිහිටි නිවාස අලුත් වැඩියා කරන්න ඒ මිනිසුන්ගේ සහන දෙන්න. දැන් ඔබතුමා යෝජනා කරලා තියෙනවා බස් 50ක් ගේන්න.
ඒක පිටු ජනාධිපති
ගෞරවණීය දිස්ත්‍රික්ක වලට. ඔබතුමා යෝජනා කරලා තියෙනව නේද?
ගෞරවණීය මැතිතුමා
ගරු කතානායකතුමනි මට තේරෙන්නේ නැහැ ගරු කතානායකතුමනි මේ බස් 50ක් අපි ගේන්නත් අපි යෝජනා කරලා තියෙනවා ඒ යෝජනාව තමයි අපේ රටේ වැඩිහිටි සමಿತಿ අපි ශක්තිමත් කරනවා අපි මේ වැඩිහිටි සමಿತಿ වලට තමයි මේ මුදල් දෙන්නේ එස්බී දිසානායක මැතිතුමා ඉතාමත්ම හොඳ වැඩක් කරලා තියෙන්නේ අපි වැඩිහිටියෝ ගත්තොත් අපේ රටේ ගරු කතානායකතුමනි වැඩිහිටියෝ 126ක් ඉන්නවා මේ වැඩිහිටියෝ 126න් අවුරුදු 70ට වඩා වැඩිහිටියෝ ඉන්නවා අපේ 106ක්. එතකොට ඒකෙමුත් රුපියල් 2000ක් අපිට දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ 480000කට. එතකොට ඒකෙමුත් ලක්ෂයක් විතර දැන් පුරොත්තු ලයිස්තුවේ ඉන්නවා රුපියල් 2000 දෙන්න. ඒක නිසා තමයි මම මේක රජයට බරක් වෙන්නේ නැතුව මම කැබිනට් පත්‍රිකාවක් දැම්මා අපිට ලොතරැයියක් ගහන්නේ කියලා. එතකොට මේ ලොතරැයියෙන් මට මුදල් හොයාගෙන ඉතුරු ලක්ෂයටත් ඒ මුදල් ටික අපිට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මේ රුපියල් 100 ගානේ එකතු කරපු මුදල ඒකට අපි මේ වැඩිහිටි සමಿತಿ බල ගන්නවා. ගරු කතානායකතුමනි අපේ රටේ කිසිම බැංකුවකින් අවුරුදු 70ක වැඩිහිටියෙක්ට ණයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒතර අවුරුදු 70 ඉඳන් අවුරුදු 70 වෙනකන් සමහර උදවියට අර රුපියල් 2000 දීමනාව ගන්න පුළුවන් කමකුත් නැහැ. ඒගොල්ලන්ට කිසිම ආදායමක් ඇත්තෙත් නැහැ. එතකොට අපි වැඩිහිටි සමಿತಿ ශක්තිමත් කරන්න වැඩිහිටි සමಿತಿ 1000කට අපි රුපියල් ලක්ෂ ගාණි දෙනවා ඒ වැඩිහිටි සමಿತಿ ශක්තිමත් කරන්න. ඊළඟට අපි සමෘද්ධි බැංකු මගින් ඒගොල්ලන්ට ණයක් අපි ලබා දෙනවා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් යම් කිසි අර අපනයින කෘෂි භෝගේ වගාවට උදව් කරන්න. ඒ වගේම වෙනම ව්‍යාපෘති අපි හදනවා. ඒ ව්‍යාපෘති වලට ආයෝජනය කරන්න. ඒවා තුලින් අපි වැඩිහිටියන්ව බල ගන්න විශේෂ වැඩපිළිවෙලක් අද අපි දියත් කරනවා.
හරි ගරු රංගබණ්ඩාර මහත්මයා විවර කරන රජ ප්‍රධානත අද තියෙනවා මේ වරපසාර පස්සේ සම්බන්ධ අවස්ථාව දෙන්න දෙන එක විවර කරන එක. ඔව් රංගබණ්ඩාර මහත්මයා
ගරු කතානායකතුමනි මම ඔබතුමාගෙන් දැනගන්න කැමති රජයේ ව්‍යාපෘතියකට මාකටින් බජට් එකක් වෙන් කිරීම වැරදිද හරිද කියලා ඉවරලා. දැන් එක්කෙනෙකුට රුපියල් 500 ගන්න තමයි වීදම් වෙලා තියෙන්නේ. ඒතර මාකටින් බජට් එකක් දේශපාලඥයාගේ මූණ දාන්න නැතුව ඒ කරන ව්‍යාපෘතියේ ප්‍රචාරය කිරීම සහ වෙන් කිරීම වැරදිද හරිද?
හරි. හොඳයි. ගරු වීරවංශ මහත්මයා.
ගරු කතානායකතුමනි, ගරු දයා ඇමතිතුමා කියන විදියට තමුන්වහන්සේ සමෘද්ධිලාභින්ගිනුත් සතයක්වත් කපලත් නැහැ. තමුන්වහන්සේ කියන විදියට. ඒ වගේම තමුන්වහන්සේ මහා භාණ්ඩාගාරයෙන් අරගෙනත් නැහැ. ඒතකොට තමුන්වහන්සේ තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න අරුම පුදුම ඇමතිතුමා. කරුණාකරලේ ඉන්ද්‍රජාලික ක්‍රමේ අපිටත් කියන්න, මේ අනිත් ඇමතිවරුන්ටත් කියන්න දැනගන්න. තමුන්වහන්සේ කොහොමද ඒ මුදල් හොයාගත්තේ කියලා කරුණාකරලා කියන්න.
හොඳයි, වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයක් ගරු ජයසිරි ජයසේකර මැතිතුමා.
ගරු කතානායකතුමනි, ස්ථාවර නියෝගයටදී වරප්‍රසාද ප්‍රශ්නය. 2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්වාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව විසින් මා වෙත ලිපියක් කියවමින් 2019 ජූලි 28 සවස 4ට එම කමිටුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි. අවුරුදු 15ක් පමණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මේ පාර්ලිමේන්තුවේ කටයුතු කළ මා අධිකරණ විනිශ්චයට භාජනය වූ කරුණු පිළිබඳව යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් කරුණු දැක්වීමක් කළ හොත් ඒ සඳහා වන විරෝධතාවයක් යම් මන්ත්‍රීවරයෙකු විසින් ලගන ලද්දේ නම් ඒ වැලැක්වීමට හිටපු කතානායකවරුන් කටයුතු කර ඇති බව මා හොඳින් අත්දැක ඇත්තෙමි. නමුත් මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාකච්ඡා වන කරුණු පළමුවරට මාධ්‍ය සඳහා පුළුල් ආවරණයක් සහිතව පවත්වාගෙන යන ලබන අතර රාත්‍රී ප්‍රවෘත්ති විකාශ හා අනිකුත් සියලුම මාධ්‍ය මගින්ද මේ රටටත් ලෝකෙටත් ප්‍රසිද්ධ කරනු ලැබීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනි බව මගේ මතයයි. අප විසින් සකස් කරන ලද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මගින් බැඳෙනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අපය. අප විසින් ආරක්ෂා කළ යුතු ස්ථාවර නියෝග අප විසින්ම උල්ලංඝනය කරන්නේ නම් මෙම ස්ථාවර නියෝග පළක් ඇතිවන ඕන බවත් මුළු පාර්ලිමේන්තුවම හැල්ලුඩ ලක් කිරීමක් ලෙස පෙන්වා දිය හැකිය. ඒ අනුව අධිකරණයේ විනිශ්චයට භාජනය වී ඇති කරුණක් සම්බන්ධව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න ඇසිය නොහැකි බව ස්ථාවර නියෝග 36E සඳහන් වේ. ඒ අනුව අද වන විට මේ අප්‍රේල් 21 වනදා ප්‍රහාරය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පහක් පමණ ගොනු කර ඇති අතර එයින් වග උත්තරකරුවන් ලෙස ජනාධිපති, අගමැති, ආරක්ෂක ලේකම්, පොලිස්පති ඇතුළු පිරිසක් නම් කර නඩු පවරා ඇත. මේ දක්වා මෙම කාරක සභාවේ ක්‍රියාපටිපාටින් දෙස හොඳින් බැලූ කල මෙම කාරක සභාවේ ප්‍රශ්න කරනු ලබන නිලධාරීන්ගේ ප්‍රකාශවලින් මෙම පවරා තිබෙන නඩුවල වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති අයට විශාල අගතියක් සිදුවන බව නීතිඥවරයෙක් ලෙස මාගේ ඇඟීමයි. එම කරුණු විමසීම පැහැදිලිවම ස්ථාවර නියෝග 36 වගන්තිර ඍජුවම අදාළ වන බව මාගේ හැඟීමයි. මේ සම්බන්ධව නීතිපතිවරයා විසින් 2019 ජූනි 4 වන දින ජනාධිපති ලේකම්වරයාට මෙම කරුණු පිළිබඳව පැහැදිලි කරමින් ලිපියක් යවා තිබෙන අතර ඒ ඔබතුමා වෙත ජනාධිපති ලේකම්වරයා විසින් යොමු කර ඇති බව දැනගැනීමට ලැබී ඇත. මෙම ලිපිය පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් ලෙස ජනාධිපතිවරයාගෙන් ලැබෙන ලිපි ලෙස සභාගත කළ යුතුයි මම විශ්වාස කරමි. ඒ ජනාධිපතිවරයාගෙන් ඍජුව පැමිණ නැත්නම් ඔබතුමා විසින් මේ පිළිබඳව ඔබතුමාගේ තීන්දුව මෙම උත්තරීතර පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ යුතුයි මා විශ්වාස කරමි. මේ පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් අප පිළිබඳව ලබන සහ පිළිගනු ලබන ඇස්කින් ඇන් මේ 24th edition matters subjudicate in select committees යන ඡේදයේ මහට කියවීමට අවසර පතන අතර විශේෂයෙන් මේක සඳහන් වෙලා තියෙනවා ගරු කතානායකතුමනි, it is the absolute privilege of the legislatures and members thereof to discuss and deliberate upon all matters pertaining to the governance of the country and its people. Freedom of speech in the floor, on the floor of the house is the essence of parliamentary democracy. Certain restrictions on this freedom have to limited degree been self-imposed. One such restriction is that the discussions on matters pending adjudication before courts of law should be avoided on the floor of the house so that the courts function uninfluenced by anything said outside the submit of trials in dealing with such matters. මේ වගේම තව කාරණා ගණනාවක් තියෙනවා, මම එච්චර ඈතට යන්නේ නැහැ ඔබතුමාගේ
වෙලාවත් සාකච්ඡා කරන්නේ. ඔව් කියන්නේ.
එසේ මම ඉන්දියානු ලෝක සභාවේ අප විසින් පිළිගනු ලබන Kaul and Shakda Practices and Procedures of Parliamentary Discussions on Subjudice Matters යන ඡේදය මාට කියවීමට අවසර පතමි. විශේෂයෙන්ම ඒකෙත් සඳහන් වෙනවා ගරු කතානායකතුමනි, subject to the discussion of the chair and to the right of the house to legislate any matter or to discuss any matters to delegate legislation, matters awaiting the adjudication of courts of law should not be brought forward in debate. ඒ වගේම මම කියන්න කැමති මේ සිලෙක්ට් කමිටි සම්බන්ධව අදහස් ගන්නවක් තියෙනවා, නමුත් මම ඒකට යන්නේ නැහැ ඔබතුමාගේ කාලය වැදගත් නිසා. ඊළඟ කාරණේ විශේෂයෙන්ම ප්‍රියාණි විජේසේකර මැතිණිය විශේෂයෙන්ම අපේ පාර්ලිමේන්තුවේ මාලිකම්වරියක ලෙස විශාල කාලයක් කටයුතු කරපු ලිකම්වරියක් ලෙස රචනා කළ පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි පිළිබඳ ග්‍රන්ථය 89 වන පිටුවේ ඡේදයක් මාට කියවීමට අවසර පතනවා. විශේෂයෙන්ම අධිකරණ විනිශ්චයට භාජනීය ඇති කරුණු පිළිබඳ නියෝගය. අධිකරණ විනිශ්චයට භාජනීය ඇති හෝ අධිකරණයේ තීන්දුව දීමට ඇති කිසිම කරුණක් ගැන කවර මන්ත්‍රීවරයෙකු හෝ සඳහන් නොකළ යුතුය. මේ රීතිය ප්‍රශ්න ඇසීමේදීද අදාළ වේ. මෙසේ නියම කිරීමට හේතු වී ඇත්තේ පාර්ලිමේන්තුවේ පළ කරන ලද අදහස් විනිශ්චයට භාජනීය වී ඇති විෂය පිළිබඳව පූර්ව නිගමන වලට එළඹීමට හේතුපාදක වීම වැළැක්වීමටයි. කෙසේ වෙතත් මෙම රීතිය අපි කතා කරලා බලපුවාම මම ඊටු ටිකක් දිගක් තියෙන නිසා මම කියවන්නම්. පාර්ලිමේන්තුවේ පොදු වැදගත්කමින් යුත් කවර කරුණක් හෝ කතා කිරීම පිළිබඳ කතා කිරීමේ නිදහස ඇත. උසාවියක් හමුවේ ඇති කරුණක් පිළිබඳව පුවත්පත් යනාදී සාකච්ඡා කිරීම අධිකරණ මේ තහනම් නියෝගයක් තුළින් වැළැක්විය හැකිය. පාර්ලිමේන්තුවේ හමුවේ එවැනි කරුණු සාකච්ඡා කිරීම වැළැක්විය හැකි එකම ක්‍රමය මේ අධිකරණ විනිශ්චයට ලක් කිරීම ලක්ව තිබීම යන රීතිය භාවිත කිරීම පමණි. එනිසා එසේම මේ සියලු කරුණු වලින් පෙනී යන්නේ මෙම සෑම පාර්ලිමේන්තුවම අධිකරණ විනිශ්චයට භාජනය වී ඇති කරුණු පිළිබඳව පාර්ලිමේන්තුව තුළ හෝ කාරක සභාවක සාකච්ඡා කිරීම දැඩි ලෙස සීමා කර ඇති බවයි. එබැවින් පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තුවේ ගෞරවය පිළිබඳ ඉතා දැඩි උනන්දුවක් දක්වන කතානායකවරයෙකු ලෙස ඔබතුමාගෙන් මා විමසා සිටින්නේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කරමින් අප විසින්ම සාධන ලද ස්ථාවර නියෝග කඩ කරමින් මාහට මේ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවට යාමට හැකියාවක් ඇද්දයි ඔබතුමා දරන මතය කුමක්දැයි මේ උත්තරීතර සභාවට දැනුම් දෙන ලෙසයි. 2019 ජූනි 28 වනදින මාහටම කාරක සභාවෙන් කැඳවීමක් ලැබු තිබුණත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩ කරමින් ඒට සහභාගී නොවිය යුතු යන ස්ථාවරයේ මා සිටි බැවින් මායට සහභාගීන් වැළකී සිටියෙමි. නැවතත් එම කමිටුව විසින් 2019 ජූලි 10 වන දින මායම කමිටුවට කැඳවා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මා පාර්ලිමේන්තු විසින් පත් කරන ලබන ඕනෑම කමිටුවට ගරු කරන අතර එය හැල්ලුවට ලක් කිරීමට මා කිසි දිනෙක කටයුතු නොකරමි. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩ කරමින් නේට සහභාගී නොවීමට මා දිගින් දිගටම තීරණය කළොත් මෙම පාර්ලිමේන්තු කමිටුවෙන් විශාල හැල්ලුවකට භාජනය වේ. එබැවින් ඔබතුමාගෙන් මා ඉල්ලා සිටින්නේ මෙම කරුණ පිළිබඳව නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට යවන ලද ලිපිය ඔබතුමා වෙත එවා තිබෙන බැවින් එය සභාගත කිරීම හෝ එයට තීන්දුව දිය යුත්තේ ඔබතුමා විසින් බව මගේ හැඟීමයි. එය තවත් පාර්ලිමේන්තු කමිටුවක සාමාජිකයන්ට පවරා නොදී පාර්ලිමේන්තුවේ හැල්ලු වී තිබෙන ගෞරවනීය තත්ත්වයට තවදුරටත් හැල්ලු නොකරමින් මේ පිළිබඳව ඔබතුමාගේ නිශ්චිත මතය මෙම උත්තරීතර සභාවට දැනුම් දෙන ලෙස කාරුණික ඉල්ලමි. ඔබතුමාගේ තීරණයෙන් පසුව මෙම කමිටුව හමුවේ සාක්ෂි දීම සුසුසුද නැද්ද යන්න මාහට තීරණය කළ හැකි බැවින් හෙට දිනේ මාහටම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සහභාගී වීම හෝ නොවීම සදා ඔබතුමාගේ තීරණය මම ගරු සභාවට දැනුම් දෙන මෙන් කාරුණික ඉල්ලා සිටිමි. බොහොම
සුදුයි බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීවරයා උදේ ඔබතුමා මට තුමා කතා කරපු අවස්ථාවේ මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. ඒ වගේම මම පළමුවෙන්ම ඔබතුමාට පැහැදිලි කරන්න කැමති මේ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව ඇති කළේ ආණ්ඩුවෙත් විපක්ෂෙන් ඒකමතික එකඟත්වයෙන්. ඊට පස්සේ යෝජනාව මම දැක්ක එදා විපක්ෂෙත් මේ ගැන ලොකු උනන්දුවක් තිබුණා. නැහැ මං කිය සභාව මම පොඩ්ඩකින් කියන්නේ. ඊට පස්සේ ඒක පක්ෂ නායකින්ගේ රැස්වීම ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවට මැදින් පාර්ලිමේන්තුව එකඟත්වයෙන් ඒක කළේ. පාර්ලිමේන්තුවට එකඟ වුණා. ඒ වගේම ඔබතුමා දන්නවා අවුරුදු 20කට පස්සේ අපි ස්ථාවර නියෝග වෙනස් කළා. පාර්ලිමේන්තුවේ සියලු ජනාධිපති සහයෙන් යනු ඒක වෙනස් කළේ වර්තමානයට ගැළපෙන අයුරු පාර්ලිමේන්තුවේ නීති රීති අපි වෙනස් කළා. යනු අපි වර්තමාන ලෝකයේ තියෙන ඕනම පාර්ලිමේන්තුවට සල්ලම අන්දමින් ඒ වෙනස් කළ තැන් ඒ අනුව මාධ්‍ය ගැන්වීමත් ඒ මාධ්‍ය ගැන්වීමේ බලයත් අපි ඒ කමිටු වලට බල ලබා දීලා තියෙනවා. ඒ සභාපතිවරයාට පුළුවන් සාමාජිකයෙක් එංගත්තේ ඇතුව ඒ අනුව කටයුතු කරන්න. ඒ වගේම මම සඳහන් කරන්න ඕනේ මේක ඒ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව වැඩ ආරම්භ කළාට පස්සේ තමයි නඩුවක් ගියේ. ඉතින් එම නිසා එම කාරක සභාවේ වැඩ ආරම්භ කළාට පස්සේ නඩුවක් ආවට පස්සේ අපි ඒක නවත්තන්න බෑ. ඒක සාමාන්‍ය සිරිතක්. ඒ වගේම අලුත් ස්ථාවර නියෝග අනුව තියෙනවා මේ බලතල තියෙනවා කථානායකවරයාට 91 ඊ යටතේ ඒ බලතල තියෙන හැංගියනවා නම් මේක ඒක කරගෙන යන්න පුළුවන්. ඒ අනුව තමයි අපි තීරණ ගත්තේ. මෙතෙන්දි මම නීති උපදේශ ලබා ගත්තා. දවස සෑම තැනින් මේ උපදෙස් ලබා ගත්තා. ඒ අනුව තමයි අපි තීරණ ගත්තේ. නමුත් ඔබතුමාට පුළුවන් මෙතෙන්දි යම්කිසි අගතියක් වෙනම් ඔබතුමාට අගතියක් වෙනම් කියලා හිතනවා නම් ඒ ගැන විශේෂ කාරක සභාවට දැන්වීම හැකියි. ඒ වගේම ඔබතුමා සඳහන් කළා අධිකාර ජනාධිපතිතුමාගෙන් ආපු ලිපිය. අපි සතියකට ලිපි 4-5ක් තියෙනවා. කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ජනාධිපතිතුමාගෙන් එන නියෝග. ජනාධිපතිතුමාගෙන් එන නියෝග මම පාර්ලිමේන්තුවේ මහ ඉදිරිපත් කරනවා. අනිකුත් ලිපි තියෙනවා නම් ඒවා අපි අදාළ විදිහට ක්‍රියා කරන මේ ලිපිය ආපු අවස්ථාවේදී මම කෙලින්ම කරපු දේ අපි ඒක කැඳෙව්වා ඒ මන්ත්‍රීතුමා සමාජිකයෝ කැඳලා එයාගේ අවධානයට යොමු කළා. ඉතින් ඒ විදිහට මම හිතන්නේ මෙතන කිසි දෙයක් වැඩි වැරදි දෙයක් සිද්ධ වෙලා නැහැ. මගේ දැන් උපදේශය තියෙන ඔබතුමා මේකට සහභාගී වීම යෝග්‍යයි කියන. මොකද මෙතන අපි පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව තමයි කටයුතු කළේ. ඒ අනුව නීති අනුව ඕන කෙනෙක් පාර්ලිමේන්තුවෙන් කැඳවීමක් ලැබුවොත් යා යුතුයි. එහෙම නැත්නම් ඒක පාර්ලිමේන්තුවට අපහාස කිරීම පස්සේ සලකන්න වෙනවා. හොඳයි ගරු
ගරු කථානායකතුමනි, මේ ඔබතුමා සඳහන් කර ආකාරයට ඒකමතිකව මේ යෝජනාව ඉදිරිපත් වුණා කියන එක අපිට පැහැදිලි වෙන්නේ නැහැ. ඒ වගේම මේ යෝජනාව ඉදිරිපත් වෙන අවස්ථාවේ තිබුණු තත්ත්වයට වඩා වෙනස් කාරණා මේකට ඇතුල් කරා. ඒක පිළිබඳව ඔබතුමා අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම තමයි නීතිපතිතුමා මේ පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කළා තිබුණා. දැන් ඔබතුමාට සියලු ප්‍රදේශ ලබා ගන්න ඔබතුමා නීතිපතිවරයාත් එක්ක. නමුත් මේ කාරණේ බොහෝ දේවල් පිළිබඳව ඔබතුමා නීතිපතිවරයා විමසනවා. අපි දැකලා තියෙනවා ඔබතුමා මේ වගේ ප්‍රකාශ මේ පාර්ලිමේන්තුව තුළ කරලා තියෙනවා. නමුත් මේ කාරණේදී නීතිපතිවරයා එවපු නිර්දේශය මෙතනට එවලා තියෙනවා ජනාධිපති ලේකම්වරයා. අඩුම ගානේ එක ඔබතුමා මෙතන ප්‍රකාශ කරෙත් නැහැ. ඒ වගේම තමයි මේ පිළිබඳව
සමාවෙන්න
මගේ කතාවෙන් පස්සේ ඔබතුමා ඊළඟට අනිත් එක තමයි මෙතන නඩු කීපයක්ම තියෙනවා. දැන් මේ වෙනකොට මේ නඩු වල මම හිතන්නේ නඩු අහන්න උසාවියේ නඩු අහන්න ඉස්සෙල්ලා මෙතන නඩු අහලා විත්තිකරුව නිදහස් කළාත් තියෙනවා, දඬුවම් දීලා තියෙන මට්ටමට වැරදිකරුව බවටත් පත් කළා තියෙනවා. ඒක තමයි පැහැදිලි. මොකද මාධ්‍ය ඉදිරියේ තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. එතන මාධ්‍ය ඉදිරියේ මේ සියල්ල සිද්ධ වෙනකොට මේ නඩු දාපු අයට අගතියක් සිද්ධ වෙනවා. මෙතන 300කට ආසන්න පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා. මේක අමතක කරන්නේ මම, මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි. 300කට ආසන්න ප්‍රමාණයක් මිය ගිහිල්ලා තියෙනවා. තාම ආබාධිත වෙච්ච අය ඉන්නවා. පවුල් පිටින් විනාශ වෙච්ච අය ඉන්නවා. අම්මා තාත්තා කවුරුත් නැතුව අසරණෙච්ච දරුවෝ විශාල පිරිසක් ඉන්නවා. ඒ වෙනුවෙන් නඩුමගට ගිය අයට තමයි මේක අසාධාරණයක් වෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමා නැවත අවධානය යොමු කරන්න ඕන කියන එක තමයි මගේ විශ්වාසය.
ගෝම ස්තුතියි ගරු. මම මේ පැහැදිලි කරලා ඉන්නද ගරු සමානයිතුමා? ගරු පක්ෂේ ප්‍රධාන සංවිධායකතුමා, පළමුවෙන්ම මම කියන්න ඕනේ මේ යෝජනාව පාර්ලිමේන්තුවේ ගෙනාවු අවස්ථාවේදී කවුරුත් විරුද්ධ වුණේ නැහැ. සභාව එක වුණා. ඒකින්ද ඒකමතිත්වය නැතුවද කියන්නේ? ඒකයි මේ පත් කිරීම, මේ කමිටුව පත් කිරීම පාර්ලිමේන්තුව මෙතෙන්දී අනුමත කළා. දෙවෙනි කරුණ තමයි එතන කියලා තියෙන්නේ මෙහෙම ඒ යෝජනා ඒ ලිපි එවලා තිබුණේ මේක සමාහයට බාධා ඉඩ තියෙනවා කියන. නමුත් අපි සෑහෙන පද දැන් මෙතන ඉන්න නියෝජිත පිරිසකින් ජනාධිපති නීතිඥවරු ඉන්නවා. ඒ අය කිසිම ඒ වගේම සාක්ෂි දෙන අවස්ථාවේදී යම් කිසි හානියක් සිදු නම් එයාට රහස සාක්ෂි දෙන්න පුළුවන්. නමුත් පාර්ලිමේන්තුවෙන් තියෙන කළ කමිටුවක් තියෙන කළාම ඒ කමිටුවට විරුද්ධව මට බලයක් නැහැ වෙන උපදෙස් දෙන්න. ඉතින් මම දැන් තියෙන්නේ මම කියන්නේ මේක ඒ අවස්ථාවේ ලබා දෙන්න. ඒ වගේම මේක සභාපතිත්වයේ දරන්නේ නියෝජ්‍ය කථානායකතුමා. එතුමත් බුද්ධිමත් පුද්ගලෙක්. ඒ වගේ මේක සමාජිකයෙක් ඉන්නවා. කාටවත් හානි නොවන විදිහට නීති ගන්න විදිහට කටයුතු කරන්න පුළුවන්. මට ඉතින් වරුවේ අපි දිග ගරු සමානයිතුමා.
ගරු කථානායකතුමනි, මම කලිනුත් මේ පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා පසුගිය රජයේ කාලේ අග්‍රවිනිශ්චකාර තුවියට විරුද්ධව තේරීම් කාරක සභාව පත් කෙරුවා. ඇපල් අධිකරණයේ නියෝගයක් දුන්නේ එක නවත්තන්න කියලා. නැත්තුවද? තම රාජපක්ෂ කථානායකතුමා නැත්තුවද? පැය 24 නඩු ඇව්වා. ඇපල් අධිකරණයේ තීන්දුවක් දුන්නා එක නවත්තන්න කියලා. ඒක නැවැත්තුවේ නැහැ.
දැන් මගේ පැහැදිලි කළා.
ප්ලීස්. එතකොට ඔබ අපි ඔක්කොම පාර්ලිමේන්තුවේ හිටියනේ. එතකොට මේ තේරීම් කාරක සභාව නඩුවක් නෙමෙයි, ඇත්ත වශයෙන්ම සාක්ෂි. We are gathering evidence. එතකොට මේ තේරීම් කාරක සභාවේ සාක්ෂි පාවිච්චි කරලා තමන්ගේ නඩු ඔප්පු කරන්න පුළුවන්. මොකද තේරීම් කාරක සභාවේ මීට කලින් නොදත් කරුණු රාශියක් හෙළිදරව් වුණා. ඒකයි මේකේ වැදගත්කම. නඩු වලට කිසි භාගතියක් වෙන්නේ නැහැ. මේ නඩු ඔප්පු කරන්න, එහෙම නැත්නම් විස්ප්‍රභා කරන්න කරුණු වෙනවා. ඒකයි අපි කියන්නේ. දැන් මේ තේරීම් කාරක සභාවේ සාක්ෂි අහගෙන යනකොට සමහර අය අස්කෙළුවා. බුදුමට මොකද සාක්ෂි එළිදරව් වුණා, එයාගේ වැරදි සිද්ධ වෙලා තියෙනවා කියලා. දැන් ඇමරිකාවේ 9/11 එක පස්සේ සර මේ වගේම ඇමරිකාවේ කොංග්‍රස් එකේ සෙනෙට් එකේ මේ වගේ තේරීම් කාරක සභාවක් තිබුණා. ඒක බොළු ලෝකෙම දැක්කා. ලංකාව විතරක් නෙවෙයි ලෝකෙම දැක්කා. ඒක 5000ක් බැරුණා. 5000 people died. එම නිසා මේකට යන්න අකමැති කට්ටිය යන්නේ කියන්නේ හංගන්න දේවල් තියෙන නිසා. උත්තර දෙන්න බැරි නිසා. මේකට කවුරු එන්න කිව්වත් ජනාධිපතිතුමාට එන්න කිව්වත් අගමැතිතුමාට එන්න කිව්වත් එන්න ඕන. ඒකයි අපි කියන්නේ. ඒකයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. කාටවත් එයා කියන්න බෑ. මේකට එන්න.
හොඳයි හොඳයි. අපි දිග වාද විවාද යන්න බෑ. කෙටියෙන් කතා කරන්න ගරු. හරි ජයසිරි ජයසිරි මැතිතුමා නෑ ගරු මන්ත්‍රීතුමා.
දිග වාද විවාද යන්නේ නෑ. මම බොහොම පැහැදිලිව කියේ ගරු කතානායකතුමනි. මේ කාරක සභාවේ අපේ මහින්ද අමරවිල මැතිතුමා කිව්වා වගේ සමහර අයව නිදොස් කොට නිදාස් කෙරුවා දැන්. හරි. එතකොට නෑ සර් මේ මේ මේවා මේ මේවා ගැන මේ මේ කමිටු හදනකොට අපි මේ ප්‍රශ්නේ තිබුණා. හරි දෙවනුව ගෙනල්ලා වෙන එකක් සම්මත කරගත්තා. හරි එතකොට ඒවා තුල තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඒකයි වෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම ඔබතුමා කියනවා කාර්ක සභාවට උපදෙස් දෙන්න ඔබතුමාට බැහැ කියලා ඔබතුමාට පුළුවන්. ඔබතුමාට උපදෙස් ඔබතුමා විසින් පත් කරන ලද කාර්ක සභාව. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ නායක ඔබතුමා.
පාර්ලිමේන්තුවේ
ඔබතුමා හැර වෙන ආයි.
හරි හරි.
ඒ කාර්ක සභාව ඔබතුමාටද තියෙන්නේ. ඔබතුමාට ඕන වෙලාවක ඒකට අවශ්‍ය කරන මේ මේ
ඔබතුමාගේ මතය
ඔබතුමාට දෙන්න පුළුවන්. හැබැයි මේ අපේ
ඔබතුමාගේ මතය
කියනවා මේ පොඩ්ඩක් ඉන්නකෝ අපි සමානාගතුමා.
මම එහෙම කරන්නේ නැහැ. ඔබතුමාගේ මතය කියන්න පුළුවන්.
මේ හංග අපිට කිසි හංගන දෙයක් නැහැ. කියන ප්‍රශ්නේ ඒක නෙමෙයි. අර අපේ අහිංසක මැරිච්ච මිනිස්සු වෙනුවෙන් මේ හදන මේක ඇතුලේ කරන කතා බහෙන් මේ මිනිස්සු දවස ගානේ නැවත නැවත මැරි මැරි උපදිනවා. හරි මේ ප්‍රශ්න දවස ගානේ අහන්න මේ මිනිස්සු කල්පනා කරනවා මොකද්ද මේ කරන්න කියලා. අද 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 මේ රටේ ඉන්න කාදිනු උන්නාසි කියනවා මේ කමිටු වලින් කිසිම දෙයකින්
සිදුවෙලා නැහැ කියලා.
ඉතින් ඒ නිසා මේවා මේක මේ හොද මඩේ දාන්න නැතුව නිවැරදිව මේ
ක්‍රියාත්මක කරන්න කියලා
කතානායකතුමා ඔබතුමා ඇතුළු මේ ගරු පාර්ලිමේන්තුවම දන්නවා මේ පාස්කු ප්‍රහාරයෙන් වැඩිම හානි වුණේ අපේ කතෝලික ජනතාවට. එදා ඉඳලා මම විශාල උනන්දුවකින් මේ පිළිබඳව කතා කරනවා. ඒ නිසා තමයි
මම මතකයි මේක ගේන්නත් ඔබතුමාත් අත්සන් කරන්න
උදාම
ක්‍රියාකාරී වෙච්ච සමාජිකයෙක් තමයි මේක ගේන්න. මම හොඳට
මතකයි. ඉතාමත්
ඔව්.
ඒ කියන්නේ මම පාර්ලිමේන්තුවට ගරු කතානායකතුමා වැඩිපුර ආපු නැති මන්ත්‍රීවරයෙක්. නමුත් මම පාස්කු ප්‍රහාරය නිසා අපේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින මම හැමදාම මේ පාර්ලිමේන්තුවේ හැමදාම ඇවිල්ලා අවසන් වෙනකම් මේ ටිකේම ඉන්නවා. හැබැයි මම අත්සන් කළා තේරින් කාර්ක සභාවපත් කරන්න. ඊට පස්සේ ඒකට වෙනත් සංශෝධනය ගෙනාපු නිසා මම ඒකෙන් අයින් වුණා. මට ගරු කතානායකතුමනි දැනගන්න ඕනේ ගරු ජනාධිපතිතුමා විසින් නීතිපතිවරයා දක්වපු ඒ අදහස් පාර්ලිමේන්තුව ඔබතුමාට ඉදපත් කළා තියෙනවා. ඔබතුමා දැන් කිව්වා ඒ අදහස් තේරින් කාර්ක සභාවේ නිලධාරීන්ට එක සාකච්ඡා කරපුවාම ඒක එතුමාලට ඒක කිව්වා කියලා මට දැනගන්න ඕනේ. ඔබතුමාගෙන් තේරින් කාරක සභාවේ ඒ සමාජිකය කිව්වද ඒ ප්‍රකාශය මේ පාර්ලිමේන්තුවට සභාගත කරන්න එපා කියන එක?
නැත්නම් ඔබතුමා මං කාගේ උපදෙස් ගන්නයිද අවස්ථාවක් නැහැ.
ගරු කතානායකතුමා කතා කරන්න දෙන්න ඔබතුමා කතෝලික ජනතාව වෙනුවෙන්.
ඔබ සෑම දෙයක්ම කතෝලික ජනතාවමයි ලොකු හැඟීමක් තියෙනවා.
මම ප්‍රශ්නයන් ඉස්සලා ඔබතුමා කතා කරනවානේ.
ඔව් කියන්න ඕන.
මම කතා කරන්න දෙන්නකෝ.
ආ කියන්න ඉවර
කරන්න. මම දැනගන්න ඕනේ කතෝලික මන්ත්‍රීවරයෙක් විදියට මේ ගරු නීතිපතිතුමා එවපු ඒ ලිපිය පිළිබඳව මොකද අපේ ජනතාව තමයි උසාවි කියලා තියෙන්නේ මරණ වෙනින් සාධාරණයක් කරන්න කියලා. එතකොට නීතිපතිතුමා එව්වේ මොනවද කියන එක කතෝලික මන්ත්‍රීවරයෙක් විදියට මට දැනගන්න අයිතියක් තියෙනවනේ. ඒ නිසා තමයි මං ආන්නේ ඔබතුමාද මේ ලිපිය ඉදිරිපත් කරේ නැත්තේ සභාගත කළේ නැත්තේ නැත්තම් තේරින් කාර්ක සභාවේ සමාජිකයෝද මේක සභාගත කරන්න එපා කිව්වේ අපේ දැන ගැනීම සඳහා කියලා.
ඒක අවශ්‍යතාවයක් තිබුණ නැහැ. ජනතා අගමැතිතුමා ජනාධිපතිතුමාගේ නියෝග මම සභාවට ඉදිරිපත් කරනවා. මෙවගෙන අදහස් මම සාකච්ඡා කරලා එතෙන්දි මම නීති උපදෙස් ගත්තා. මේක එතුමගේ ඒ කියලා තියෙන නීතිපති කියලා තිබුණේ ඒකන අගතියක් වෙන විදිහට ඉඳ තියන්න එපා කියලා යනු මං ක්‍රියා කරනවා. එච්චයි. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒක නියෝගයක් නෙමෙයි. ඒක හැම ලියමනෙම මං කියවන්නේ හැම ලියමනම සභාගත කරන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමා. අවශ්‍ය වෙන්නේ නැහැ. ගරු සභාපතිතුමා.
ගරු කතානායකතුමනි මෙතුමා පාර්ලිමේන්තුවේ ඉන්නවා. මම මෙතුමට ආයිත් මතක් කරන්න කැමැති පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු වලට ශ්‍රේෂ්ඨාධිකරණයටවත් ඇපැල් අධිකරණයටවත් නීතිපතිවරයාටවත් මැදිහත් වෙන්න බෑ. ඒක මූලික නීතියක් මේ
පාර්ලිමේන්තුව
හැල්ලු කරන්න එපා. පාර්ලිමේන්තුව හැල්ලු කරන්න එපා.
හොඳයි ගරු වීරවංශ මැතිතුමා ඉවරද?
ඔව්. ඔබතුමාට කියන්න කැමැති මේ ප්‍රශ්න කිරීම තේරීම් කාරක සභාවේ ප්‍රශ්න කිරීම අතිශයින් ජනප්‍රියයි. මොකද කලින් නොදත් කරුණු ඉස් බොස් පොපියුලර් ප්‍රෝග්‍රෑම් ටුඩේ. කලින් නොදත් කරුණු විශාල රාශියක් එළියට ආවා.
හොඳයි ගරු වීරවංශ මහත්මයා කෙටියෙන් අහලා ඊට පස්සේ ගරු රවි කණ්ඩායම මහත්මයා ඊට පස්සේ
කතානායකතුමනි මම ඇත්තටම කම්පාවටපත් වෙනවා මේ සභානායකතුමා මේ කාරණය ගැන දක්වන
මේ ස්වභාවය පිළිබඳව. එතුමාට දැන් මේක මේ එතුමා තේරීම් කාරක සභාව ඒක හරි ජනප්‍රිය දෙයක්. දැන් ඒ ඒ නිසා මේක රියැලිටි ෂෝ එකක් විදිහට තමයි එතුමා කියන්නේ. අමතක කරන්න එපා සභානායකතුමා 3400කගේ ජීවිත ගැනයි මේ කතා කරන්නේ. තමුන්නාසලට ඒක රියැලිටි ෂෝ එකක් කරගන්න අයිතියක් නැහැ. පහුගිය ටිකේ ඔය ඔය ඕකෙන් කරේ වෙන මොකක් කරන්නේ නෙමෙයි. හිස්බුල්ලාව බබා කළා, රිෂාඩ් බදුරුදීන්ව තොත්ත බබා කළා.
හරි ගරු රවිකණ්ඩායක ඇමතිතුමා.
ඒක ඔය ඔය
ඉවර කරන්න. Honorable Prime Minister,
අරමතුමනි කතානායකතුමනි අපිට ගිය සැරේ තරගන්න බැරිුණ මහා මාර්ග අමාත්‍යාංශයේ මේ වැසීස්සේ යටතේ ආවේ යෝජනාව. මං හිතන්නේ දැන් මේ ප්‍රශ්නෙට ඔබතුමා තීරණයක් දීලා තියෙනවා. හරියෝ වැරදියෝ ඔබතුමා දීලා තියෙනවා. ඉතින් කරුණා කළා මේ ඇස්තමේන්තුව අපි ඉදිරිපත් කළා. ඒක කියන්නේ තීරණයක් අරගම්. ඔබතුමාලා ඒක පිළිගන්න ඕනේ. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. කතානායකතුමා දුන්නේ කියන්නේ ඒ තේරීම් කාරක සභාවට කැඳවූ පුද්ගලයෙක් හැටියට මම කැමති වුණා වැඩි ඒ කටයුතු ගැන සාකච්ඡා කරන්න. ඒකයි මම මේ විදිහට කිව්වේ. ඒත් මගේ ප්‍රධාන තර්කේ මේක නෙමෙයි. ඔබතුමා තීරණයක් දීලා දැන් අපිට තියෙනවා තව මේ වැඩ කටයුතු වල.
රවිකණ්ඩායම ඇතුමා ඉවර කරන්න.
කතානායකතුමනි මෙතන ඉදිරිපත් කරා ලංස මන්ත්‍රීතුමා මේක කතෝලික කිසි හානිය නෙමෙයි. මේක සමස්ත බෞද්ධ වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන් කතෝලික සියලු දෙයකම කිසි හානියක් නැති ලියුමක් එවලා තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. වගකීමකින් කියනවා.
හොඳයි. වෙල් විවිධ පොඩ අපි දැන් වැඩ යන ප්‍රධාන වැඩකට ආරම්භයේදී 50% පිළිගැන්වීම දැනිමීම අමාත්‍ය මණ්ඩලයේ සාමාජ ජන කම්කරුවා වෘත්තීය සමිති සමන්ත අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ශ්‍රම වාසනා අරමුදල සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමි.
1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දෙවැනි වර කීම කවද්ද?
මොරෝ.
අමාත්‍ය මණ්ඩලයේ සාමාජ ජන කම්කරුවා වෘත්තීය සමිති සමන්ත අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, පරිපාලක සභා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමි.
පරිපාලක සභා සංශෝධන පරිපාලක සභා ඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දෙවැනි කීම කවද්ද?
මොරෝ.
තුන පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
කතානායකතුමනි, එක මිනිත්තුවක් දෙන්න පුළන්ද? මේ තව එක කාරණයක් සම්බන්ධ.
තව දෙකක් මේ ඉවර කරන්න බදාමුද? තව තුනක්. හරි ගරු ප්‍රධාන සංවිධායකතුමා.
ගරු කතානායකතුමනි, අද දින ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් එක විනාඩියක් මම ඔබතුමාගේ අවසරය ඉල්ලනවා. ඊයේ දවසේ අපි තාමත්ම සතුටටපත් වුණා. අපේ ශ්‍රී ලංකා අමරපුර මහානිකායෙන් ඔබතුමා වෙත සාදු ජන ප්‍රසාදිනී ලංකා පුත්‍ර ගෞරව නාමය අග්ගමහා පඬිත කොටගොඩ ධම්මාවාස නායක හාමුදුරුවෝ ඉදින් පිදු කරන ලැබුවා. අපි දැක්කා මීට පෙරත් ඔබතුමාට ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය වෙතින් විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන යන ගෞරව නාමයත්, මල්ලතු පාර්ශ්වයේ වෙතින් ශාසන කීර්ති දේශාභිමානී ගෞරව සම්මානයත් ඔබතුමාට ලබා දුන්නා. ඇත්ත වශයෙන්ම ත්‍රිනිකායෙන්ම මේ ආකාරයට ගෞරවයට පාත්‍ර වීම ඉතාමත්ම දුර්ලභ ඓතිහාසික අවස්ථාවක්. මේ පාර්ලිමේන්තුවේ ප්‍රධානිය හැටියට ඔබතුමාගේ නිකලෙල් චරිතාපදානයට ලැබපු ගෞරවයක් ලෙස අපි හැමෝම පක්ෂපාත ભેදයෙන් තොරව ඉතාම සතුටු වෙනවා ඔබතුමාට එවැනි පදවියක් ලැබීම ගැන. එනිසා ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු එම නිකායේ සියලුම ගෞරවනීය මහා සංඝරත්නයට අපේ ප්‍රසාදයත් ගෞරවයත් පුද කරමින් ඔබතුමාට සුබපතනවත් තව තවත් ජාතික ආගමික සාසනික මහා මෙහෙවර ඉදිරියට ගෙනියන්න ත්‍රිවිධ රත්නයේ ශක්තිය ධෛර්යය ලැබෙන්න
කියලා. ඒ බොමි සත්‍ය ගරු ඇමතුමා, ප්‍රධාන වැඩ කටයුතු අධ්‍යන ණය පත්‍රයේ විෂයාංකේ ගරු විපක්ෂලාගේතුමා,
අපි වෙනුවෙන් සියලු දෙනා වෙනුවෙන්ම ඔබතුමාට සුබපැතුවා කියලා. එහෙම නැහැ කියන හින්දා විපක්ෂය අපි සියලු දෙනාම ඔබතුමාට සුබපතනෝ මේ
මට ගෞරවයක් ගරු ප්‍රශ්න තැන්කෝ. දෙපාර්ශ්වයේ ස්තුතිය පොද ගන්නවා. මම කිසිම කෙනෙක් ආරාධනා කරේ නැහැ. මොකද මම කැමති වුණේ නැහැ ඔබතුමාලගේ වෙලාවල ඒ කියන්නේ
නාස්ති කරන්න ඒකයි මං ගිහිල්ලා බාරගත්තේ නැත්තම් සාමාන්‍ය
නාස්ති කිරීමක් නෙමෙයි ඔබතුමා අපිට ආරාධනා කරන්න නම් අපි බලාගෙන
ඉන්නවා මං දන්නවා ඒක කාද කිසිම කෙනෙකුට ආරාධනා කළේ නෑ මං
අන්ත වෙන්න ඕන අර ඇමරිකාවෙන් පඩිගත් එක්කන අයින් කළා
මෙහෙන්
පඩි ගැනීම ගැන
ඒකත්
තමයි
දැන් වොයිස් කට් දෙන්න ඕනෙත් නැක් ගැන මොකක් හොදයි තමයි හරි නිවේදනය ගරු වෛද්‍ය සුවිතා විජේමාන මන්ත්‍රීතුමිය විසින් අද දින නැද්ද ප්‍රධාන වැඩ කටයුතු ආරම්භය විෂය අංක 1 සිට 6 දක්වා එක පරිපූර්ණක මුදල 3117 වැඩසටහන 2 මහා මාර්ග මාර්ග සංවර්ධන කණිතෙල් සංවත් සමන්දර සංවර්ධන අමාත්‍යාංශය 2 සක්‍රීය වාග්ගීම් කර්මාකරයේ පනත යටතේ යෝජනා සම්මතයේ සම්මත කිරීමට 3 නිෂ්පාදන බද්ද විශේෂ විධිවිධාන පනත යටතේ නියමයන් 4ක් ඒ වගේම ඔබතුමාලාගේ ජනගහන සඳහා වෛද්‍ය සුත්‍රා විජේමාන මන්ත්‍රී විසින් එක් මේක අන්නේ නේ හරි